තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. රවි මහත්මයාතුළු මෙතන සම්බන්ධ වෙලා ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාගෙනුත් අවසරයි. අද දින අප සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය රවි කොක්කලගේ මැතිතුමා. අපි ඔබතුමාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අද ධර්ම සාකච්ඡාව කරගෙන යන්න කියලා. රවි මහත්මයා තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දෙනාටම. මම හිතන්නේ අදත් හරි උතුම් ධර්ම දේශනාවකට සවන් දෙන්න ලැබුණා. ඒකේ සක්කාය දිට්ඨිය පිළිබඳව, ඊළඟට මේ අපි ඉන්න වැරදි දෘෂ්ටි පිළිබඳව අපි මේ හනමදස්සී ස්වාමීන් වහන්සේ බොහොම සරල විදිහට අපට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඒ සූත්‍ර විපත් කරනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා. ඉතින් මේ කරුණු අපි දන්නවා මේ තේරුම් ගැනීම කියන එක හරිම අපහසු දෙයක්. ඒ හින්දා අපි බුද්ධ වචනයට අනුගත වීම සඳහා මේ බුද්ධ දේශනා නැවත නැවත අහන එක, සාකච්ඡා කරන එක හරි වටිනවා. ඉතින් අපි මේ සාකච්ඡාව කරගෙන යන්න මේ
ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ
තෙරුවන් සරණයි. අපි මං හිතන්නේ මේ පහුගිය ටිකේ සාකච්ඡා කරගෙන ආව නන්දකෝවාද සූත්‍රය දැන් මේක ආයේ ආයේ බලන්න කියන්නේ මෙන්න මේ කියන කරුණු. මේවා අපට පේනවා මේ ගොඩාක් සූත්‍රවල නැවත නැවත යෙදෙනවා. එතකොට ඒක බලන්න ඕන අපට මේ කියන අදහස, මේ අර්ථය මේ මතු කරගන්න පුළුවන්ද කියන එක. එතකොට මේකේ අහන්නේ බලන්න සංකින් මඤ්ඤත භගිනියෝ චක්කුං නිච්ඡං වා අනිච්ඡං වාති. කියන්නේ ඇස නැත්නම් චක්කු කියන ස්වභාවය නිට්ටියද අනිත්‍යද? අනිච්ඡං බන්තේ කියලා උත්තර දෙනවා. ඒතර දැන් මෙන්න මේකත් එක්ක යොමු වෙලා බලන්න වෙනවා. ඉතින් මෙතෙන්දී මේ අජ්ජත් ආයතන ටික ඇස, කන, නාසය, දිව, කය, මන කියන දේවල් ටික මේ විදිහට මේ ප්‍රශ්න කරනවා නේද? නිච්ඡං වා අනිච්ඡං වාති. එතකොට අනිච්ඡං බන්ති. එතකොට මෙන්න මේ අනිච්ඡං කියනකොට මොන වගේ අර්ථයක්ද මතුවෙන්නේ? ඊළඟට යම් පණ අනිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති. යමක් අනිත්‍ය නම් දුකයිද සුඛයිද? දුක වේද සුඛ වේද? දුක්ඛං බන්ති. ඊළඟට යම් පණ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලාන්නුසං සමනුපස්සිතං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. ඒතර යමක් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්මයක් වෙනවා නම් ඒ මගේ මම මගේ ආත්මය කියලා ඒ දකින්න සුදුසුද? සමනුපස්සිතුම් මේවා මගේ මම මගේ ආත්මය ඒ දකින්න කාරණය සුදුසුද? එහෙනම් බන්ති. ඒකට ඔන්න ඔය ප්‍රශ්න ටිකේ තියෙනවා ඇත්තටම මේ දහම් පරියාය. මේ දහම් පරියාය එතකොට ඒක දැන් මේ නෑනිවරු උත්තර දෙන්නේ කියනවා මේක. ඇයි මෙහෙම උත්තර දෙන්නේ? අනිත්‍යයි දුකයි මගේ මම මගේ ආත්මය කියලා එහෙම හිතන එක සුදුසු නෑ කියලා උත්තර දෙන්නේ ඇයි? ඒකට කියනවා නොහේතම් බන්තේ තං කිස්ස හේතු පුබ්බේව නොහේතම් බන්තේ. යථා භූතං සම්‍යක් පඤ්ඤාය සුදිච්ඡං ඉතිපි මේ ච අජ්ජස්තිකා ආයතන අනිච්ඡාති. ඒ කවර හේින්ද මේ කරුණ පුබ්බේව, කියන්නේ කලින්ම මෙන්න මේ යථා භූත ස්වභාවය සම්‍ය ප්‍රඥාවෙන් සුදික්ක හොඳටම දැකලා මේ කියන යථා භූත ස්වභාවය හොඳටම මීට කලින් දැකලා පුබ්බේව නොහෙතම් බන්තේ යථා භූතං සම්‍ය ප්‍රඥාය සුදික්ක ඉතිපිනේ ච අජ්ජත්තික ආයතන අනිච්චති. මිච්ච අජ්ජත්තික ආයතන, අජ්ජත්තික ආයතන හය අනිත්‍ය බව හොඳටම දැකලා දැන් දික්කන්නේ සුදික්කන්. මොකද්ද යථාභූත ස්වභාවය? එතකොට මේ යථාභූත ස්වභාවය කියන්නේ අනිත්‍ය දුක්ඛ මගේ මම මගේ ආත්මය කියලා ගන්න ඒ සුදුසු බව නැති බව. මෙතන එකක් තමයි දැන් මේක කොච්චර තේරුණා මෙච්චර හොඳට යථාභූත ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් සුදිච්ඡං වෙලා තිබුණත් මේක පළවෙනි ඉස්සරේ උත්තර දුන්නාම තේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියාම එතෙන්දී අපිට පැහැදිලි වෙනවා උන්වහන්සේලා මේ මෑණියන් වහන්සේලා මේ සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. හැබැයි දෙවෙනි සැරෙත් මේකම ඇහුවට පස්සේ තමයි ඒ අවබෝධ වෙන්නේ කියන එක. එතන එක කරුණක් තමයි දැන් අපට මේක කොච්චර වැටහුණා කියලා හිතුණත්, කොච්චර අර්ථය දැක්කා කියලා හිතුණත්, කොච්චර දහමට අනුගත වුණා කිව්වත් මෙතෙන්ට එන එක ලේසි කරුණක් නෙවෙයි කියන එක. එච්චර සියුම් එක දැන් එතෙන්දී වෙන මේ කරුණට දෙන උපමාව අර තෙල් පහන නේද? තේලප්ප දීපස්ස ජායතෝ තේලම්පි අනිච්ඡා විපරිණාම ධම්මා වට්ටීපි අනිච්ඡා විපරිණාම ධම්මා අච්චේපි අනිච්ඡා විපරිණාම ධම්මා ආභාපි අනිච්ඡා විපරිණාම ධම්මා යෝනුකෝ බහිනියෝ එවං වදී අමුස්ස තේලප්ප දීපස්ස ජයතෝ තේලම්පි අනිච්ඡා විපරිණාම ධම්මා වටීපි අනිච්ඡා විපරිණාම ධම්මා අච්චීපි අනිච්ඡා විපරිණාම ධම්මා. ඒ කියන්නේ තෙල් අනිච්ඡ විපරිණාම ධම්මයක්, වැටිය අනිච්ඡ විපරිණාම ධම්මයක්, දැල්ල අනිච්ඡ විපරිණාම ධම්මයක්, යාකාසාභා මේ ආලෝකය කියන එක ඒක සානිච්ච දුහවා සස්සතා විපරිණාම ධම්මාති. එහෙම සමනුපස්සනය කරන ඒ කියන දේ ඒක සම්මානු ඒක හරි කියමනක්ද කියමන වදමානෝ වදෙයියාද එහෙම කියන එක. දැන් තෙලුයි තිරයි දැල්ලයි අනිච්ච විපරිණාම ධර්මයක් නම් ඒ දැල්ල නිසා පවතින යම් ආලෝකයක් වේද ඒක නිත්‍ය දුහව සස්සත අවිපරිණාම ධම්ම කියන එක මේ හරි කියවනක්ද? දැන් එතන ඒ උපමාවෙන් අර කලින් කියපු අදහස තේරුම් ගන්න ඕන. එතකොට මේ නොහේතම් බන්තේ තංකිස්ස හේතු මේ විදිහට ඒ තෙල් අනිත්‍යයි විපරිණාමයි, වැටි අනිත්‍යයි විපරිණාමයි, දැල්ල අනිත්‍යයි විපරිණාමයි. එහෙනම් ආලෝකය නිත්‍යයි එහෙම කතා නෙමෙයි. ඒ වගේම ආහා ආලෝකය අනිත්‍ය විපරිණාම ධම්මා. එතකොට මෙන්න මේක මොකටද මේ උපමා කරන්නේ? අන්න එතනයි අපිට ඒ කලින් මෙන්න මේ අදහස තේරුම් ගන්නයි මේ උපමාව දෙන්නේ. මොකද්ද? එවමේවකෝ භගිනියෝ යෝනුකෝ එවං වදෙහිය චහි කෝ ඉමා අජ්ජත්තිකා ආයතන. එතකොට චහි කෝ ඉමා අජ්ජත්තිකා ආයතන කියන්නේ මොනවාද? අර අජ්ජත්ත ආයතන 6 මොනවාද? ඇස කන නාසය දිව කය මන කියන ඒවා ඔන්න ඕකට මේ යොය අදහස. ඒ ආයතන අනිච්චා කියන අදහස ගන්නයි මේ උපමාව මතක් කරන්නේ. එතකොට අපිට අර ඒ තේරුම් කරන්න හදපු අදහස තේරුම් ගන්න බැරි නම් ඉතින් මේ බුදුරජාණන් වහන්සේලා ඒ උන්වහන්සේලා දේශනා කරනකොට පෙන්නනවා ඥානවන්ත කෙනෙකුට උපමාවකිනුත් මේ අදහස තේරුම් ගන්න පුළුවන්. එතකොට බලන්න මේ මේ චෛකෝ ඉමා ජත්තික ආයතන අනිච්චා කියන එක. යංච කෝච්ච අජ්ජත්තිකේ ආයතනේ පටිච්ච පටිසංවේදි. දැන් මේ උපමාවේ දෙන්න හදන අදහස. මේ අජ්ජත් ආයතන අනිච්චයි. යංච කෝච්ච අජ්ජත්තිකේ ආයතනේ පටිච්ච පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. මොනවායි පටිසංවේදේති වෙන සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛං කියන අපි දන්නා මේ වේදනා ಜಾති තුන නේද? ඒවා තන්නිච්ඡං දුවං සස්සතං අවිපරිණාම ධම්මಂತಿ. දැන් මේ අජ්ජත්තික ආයතන හය අනිච්චනම් ඒ නිසා පවතින මේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ඒවා නිත්‍ය දුව සස්සත අවිපරිණාම ධම්ම කියනවා නම් ඒක සමානුකෝසව භගිනියෝ වදමානෝ වදෙය්‍යාති කියලා අහන්නේ. ඒක ඒ සුදුසු කියමනක්ද? දැන් බලන්න ඒ එතන ඒ අජ්ජත් ආයතනයි වේදනායි අතර සම්බන්ධයක් මේ උපමාවෙන් තේරුම් ගන්න කියන්නේ. ඒකට මෙන්න මේ දැන් මේ දිග කරුණක් විස්තර කරලා බලන්න මේ උපමාව මෙතෙන්ට මේ අදහස තේරුම් ගන්න දීක උපමාව සම්බන්ධ වෙන හැටි. ඒතෙන්දි මේ මෑණිවරු දෙන උත්තරෙත් සමහර විට උදව් වෙන්න පුළුවන්. නොහේ සම්බන්තේ සංකිස්ස හේතු. පඤ්චං තජ්ජං බන්තේ පච්චයම් පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උපජ්ජං. එතකොට ඒ දේවල් නිසා උපදින ඒ වේදනා උපදිනවා. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුච්ඡන්ති. එතකොට ඒ හේතු නිරෝධන ඒ වට අදාළ වේදනා නිරුච්ඡන්ති කියලත් ඒ විස්තර කරනවා. ඒකට ඒ අජ්ජත් ආයතනේ නිසා ඒ වේදනාවක් ඉපදුනා නම් ඒ ආයතන නිරෝධණං ඒ වේදනා නිරෝධයි නිරුච්ඡන්ති. අගේ අදහසක් තියනවා නේද? දැන් මෙන්න මේ කරුණත් එක්ක බලන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා ඒ අනිත්‍ය කියන ධර්මතාවයේ මේ අහන්න දෙයක් තියෙනවාද? පෙරවන් සරණයි. දැන් මෙන්න මේ කියන කරුණ අපිට සමහර විට අහලා පුරුදු වෙන්න පුළුවන්. ඒ වුණාට මේකේ අර්ථය මතු වෙනවද කියන එක. දැන් මම හිතන්නේ මේ ප්‍රශ්නෙකුත් තිබුණා මේ අනිත්‍යයි අනිත්‍ය ස්වභාවය අනිත්‍ය තේරුම් ගන්නකොට මේ නිරෝධ බව තේරුම් ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අනුපාද ස්වභාවය. එතකොට මේ මොකද්ද මේ දුකයි කියන්නේ? දැන් නිරෝධනම් ඉපදිලා නැත්තම් හටගෙන නැති ස්වභාවය හට නොගත්ත බවක් නම් මොකද්ද මේ අනිච්චනං දුකයි කියන්නේ කියන මේ එකටත් අදාළව මේ අපි දැන් හිතන්නේ අපි ස්වාමීන් වහන්සේ එහෙම සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරමු අපි අවසරයි කොත්මඩුවේ සද්දා විමල ස්වාමීන් වහන්සේට මේ සම්බන්ධව අනිත්‍ය ස්වභාවය තව ටිකක් මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ මතු කරන්න හදන අර්ථය? ඇයි මේ දුකයි කියන ස්වභාවය අනිත්‍ය අනිත්‍ය දැක්කොත් විතරයි මේ දුක අවබෝධ වෙන්නේ කියන්නේ ඇයි ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පා කරලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද තව ටිකක්? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපේ තවී කොග්ගලගේ මහත්මයාතුළු සියලු දෙනාටම. ඉතින් මොකද අහන්න තියෙන්නේ අපි සාකච්ඡා කරන්න?
ස්වාමීන් වහන්ස මේ අද ගැටලුවකුත් තිබුණා, මේ අනිත්‍ය නම් දුකයි කියන්නේ ඇයි? අනිත්‍ය කියන එක අපි අර මේ පුද්ගල ස්වභාවය නෙවෙයි මේක, මේ අර කියන්නේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්නකොට නිරෝධ ස්වභාවය දකින්නම වෙනවනේ, සමුදයත් එක්ක අවබෝධ කරගන්න වෙනවනේ. ඒකට ඇයි නිරෝධ ස්වභාවය අවබෝධ වෙනකොට ඇයි මේ තව මේකේ ඒ අනිත්‍ය දැක්කහම දුකයි කියලා කියන්නේ කියලා වගේ ගැටලුවක් මත උනා.
එහෙමයි.
එහෙමයි.
ඔව් අවුලද පොඩ්ඩක් විස්තර කරන්න හදයි. ඒකයි ප්‍රශ්න. කෙටියෙන්ම මෙහෙම කිව්වොත් අනිත්‍ය දැක්ක තැන නිරෝධය කියන කාරණාවමයි කතා කරන්න තියෙන්නේ. එතකොට මොකකද දැක්කේ, කොහොමද දැක්කේ කියන එකක් නැතුව මම ඇහුවොත් නිරෝධ වුණ දෙක ඇත්තටම දුකවත් සැපවත් දෙකේ එකක්වත් කතා කරන්න තියෙනවද? ඉතින්
එහෙමයි. ඒ එතන තමයි ගැටලුව තියෙන්නේ. එතකොට දුක කියලා එකක් තියෙදෙන්නේ නැහැ නේද වගේ අදහසක් එනව නේද? නිරෝධන කතා කරන්න බැහැ.
කතා කරන්න බැහැ. ඉතින් එහෙනම් ඉන්න ලෝකේ කෙනාට දුකයි කියලා බුදු දනස්සේ වචන නිර්වචනයේ දීලා විග්‍රහ කරනවා. ඇත්තට මේකමද නැද්ද? දැන් මොකද්ද? කොහොමද? අනිත්‍යත් එක්කම නිරෝධය නා. දැන් මොකද ඇත්තටම සප්ප කොහොමදත් කතා කරන්න නැහැ නේද? අනිත්‍ය කතා කරපු තැන. ඉතින් ඊට එහා වචනේ දුක. දැන් කොහොමද ඉතින්? ඇත්තටම දුක කියන නිර්වචනයක් කරේ එතනට වෙන මොකද්ද යොදන්නේ? හිතන්න සුට්ටා. ඒක
අහන්න තව. අවසරයි ස්වාමීන් වහන්ස, එතන තව ටිකක් මට පැහැදිලි වුණේ නැහැ. දැන් එතන අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන මේ සකස් වීම කියන එක එක්කමයි නං අනුත්පාද බව, අනුත්පාද භවයේදී ඒ දුක සැප කියලා කිසිම එකක් කතා කරන්න බැරි බව ඇත්තයි ස්වාමීන් වහන්ස. අනුත්පාදය කියන්නේ ඉපදිලා නැති බව, නිරෝධය කියන තැනදී. නමුත් පෘථග්ජන මත්තමේ ඉන්න කෙනාට උතන පිහිටලා ඉන්න බෑ. එයාට මෝඩකමින් සකස් වීම යෙදෙනවමයි, අනිවාර්යෙන් වෙනවමයි. මෝඩකමින් සකස් වීම වෙනවමයි. සකස් වීම දෙයක් අතනයි මෙතනයි කියලා දෙපැත්ත පැනවීම උනත් එතන වැරද්ද දැක්කත් මේක වෙනවමයි. එතකොට අනුත්පාද භවයේ ඉඳලා මේ මෝඩකමින් වෙන සැකස්
අපේ රවිසෙන් ඇහෙන්නේ නැතුව ගියා.
ඔව් ඔව් ඇහෙන්නේ නැතුව ගියා අපේ හැමදෙරුනේ.
හානි මේක සම්බන්ධ කරගමු.
ඔව් ඔව්. එතකොට මේ මට හිතෙන්නේ කියන්න හදන්නේ දැන් අනිත්‍ය බව දැක්කත් මේ සකස් වීම කියන එක නැවතිලා නැහැ කියන එක වගේ එකක්. ඒ නිසාද මේ දුක යෙදෙන්නේ කියනවා වගේ අදහසක් මේ අනිත්‍ය නම් දුකයි කියන්නේ ඇයි? යද නිච්ඡන් තන් දුක්ඛං.
ඔව්. එතකොට අනිත්‍ය කියන කොට අපේ මහත්ව සකස් වීම කියන කාරණාවක් අපි පැති දෙකකින් කතා කරොත් අනිත්‍ය දැක්ක තැන සකස් වීමක් නැති කාටද අපිට කතා කරන්න තියෙන්නේ? ඒ පැත්තට ගිහිල්ලා සෝතපන්න කෙනාගේ පැත්තට ගිහිල්ලා දැන් මේ අවස්ථාවේ දෙපැත්තම කතා කරන්න වෙනවා. ඊට පස්සේ තමයි මේ පැත්ත කතා කරමු. එතකොට සෝතපන්න කෙනාගේ පැත්තට යනකොට මේ සකස් වීම කියන කාරණාව කතා කරන්න බෑනේ. කතා කරන්න බෑ. හැබැයි සකස් වීම කියන කාරණාව කියා දකින්නේ නැද්ද? ඒ කියන්නේ සෝතපන්න කෙනාට අවිද්‍යාව නැද්ද අය?
එහෙම අපේ හැඳිරි දැන් සෝතාපන්න
ඔය කාරණාව අපි ගන්න විදිහට සෝතාපන්න කියනට අවිද්‍යාව දුර වෙලා කියලා තමයි කතා කරන්නේ නැද්ද?
ඔව් අපි දන්නා දැන් සෝතාපන්න වුණාට අවිද්‍යාව දුර වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? සක්කාය දිට්ඨිය විතරනේ දුර වෙන්නේ
නේද? විතරයි දුර වෙන්නේ. එතකොට අවිද්‍යාව නැවක් තියෙනවත් නෙවෙයි කතා කරන්න තියෙන යෙදීම නැහැ. එතකොට නැවක් තියෙනවත් නෙවෙයි. එතකොට අනිත්‍ය දැක්කතන දුකයි කියලා කතා කරන කාරණාවත් එක්ක අර අම්මා ඇහුව එකත් එක්ක අපි මොකක් හෝ දෙයක් අනිත්‍යයි ඇහෙනවද අපිට?
ඇහෙනවා.
දැන් සෝතපන්න කෙනාගේ පැත්තට ගිහිල්ලා අපි එකමට කතා කරොත් පරියාය විතරක් අපි දන්න දේවල් නැතුව ඒ කෙනාට සකස් වීම කියන කාරණාව එයාට සකස් වීමක් කියන කාරණාව කතා කරන්න බෑනේ. එයාට සකස් වීමම කියන කාරණාව දැක්කීමනේ. එයා සකස් වීම කියන කාරණාව දැක්කේ. අපිට අපේ පැත්තට ඇවිල්ලා බලනකොට සකස් වීම කියන කාරණාව නොදැක සකස් වීමක් මේ කතා කරන්නේ. ඒතකොට සකස් වීම තියේදී කතා කරන්නේ. සකස් වීමක් එක්කනේ අපි කතා කරන්න තියෙන්නේ. සත්‍යජන පැත්තරේන සකස් වීම එක සකස් වීම කතා කරනවා. හැබැයි අර පැත්තට ගිහිල්ලා කතා කරන්නේ පරියාය මොකක්ද එක්කද? සකස් වීම කියන කාරණාවක් නැතුව සකස් වීම. අපිට
සයින්හන්ස එතන තව චුට්ටක් පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ මම හිතන්නේ කියන්න උත්සාහ කරන්නේ දැන් පෘථග්ජන භූමියේදී දැන් පුද්ගලයෙකුට හම්බ වෙන සකස් වීම එහෙම නැත්නම් මට හම්බ වෙන සකස් වීමක් ගැන කතා කරන්නේ. හැබැයි අර ආර්ය භූමියේදී නැත්නම් අපි සෝවන් පුද්ගලයාගේ කෝණෙන් කතා කරන්න බැලුවොත් එතකොට පුද්ගලයෙකුට හම්බ වෙන සකස් වීමක් නෙවෙයි. ඒක යෙදෙන්නේ නැහැ. සකස් වීම කියන ක්‍රියාව හරි ධර්මතාවය හරි කිව්වොත් ඒ කියන්නේ පුද්ගලයා පැත්තවත් සකස් වෙන දෙයක් පැත්තවත් නැතුව මෙන්න මේ සකස් වීම සංස්කරණ ගතිය කියන ස්වභාවය කිව්වොත් ඒකද අපේ
සාහස. එහෙමයි. එතකොට ඒ පැත්තේ කොනේට ගියාම සකස් වීම කියන කාරණාව සකස් වීමෙන් තොරව සකස් වීමම දැකීමක් නේ. සකස් වීමකින් තොරව සකස් වීම දැකීම. මොකද්ද ඒක විග්‍රහය? සංකතයි පටිච්චසමුප්පාදයි. විග්‍රහය මොකද්ද? සංකතයි පරිසම්පන්න. එතකොට සංකාරද සංකත පරිසම් නෑ නෑ දන්නේ නෑ. මොකද්ද මොකක්කෝ සංකතයි පරිසම්පන්නයි. ඇයි අපි සංකතයි පරිසම්පන්නයි කියන කෝණයට අපි දාගන්න මේ පැත්තෙන් නම් අපි දන්න සංකාර. දාලා හිතන්න ගියාමයි කොහොමද දුක වෙන්නේ කියන ප්‍රශ්නේ. සංකතයි පරිසම්පන්නයි කියන එකට මොකක් ඇතුළත් කරලා බැලුවත් සංකතයි පටිච්චසමුප්පන්නයි කියන්නේ ආයි කතා කරන්න පුළුවන්ද මොකක් හරි දෙයක්? ස්ථිරත්වයක් හෝ අස්ථිරත්වයක් හරි කතා කරන්න පුළුවන්. ඉතන ඒත් කියන කාරණා කතා කරන්න අපි දුකයි කියන කාරණාව කතා දුක කොහොමද මේ වෙන්නේ කියන එක විතර.
කරන කියන ඒ ක්‍රියා මට්ටම නැත්නම් ස්වභාව මට්ටම කියනකොට ඒක දකින පුද්ගලෙක් නෙමෙයි. මේ පුද්ගලයා කියන එකමයි මේ සංස්කරණ කියන්නේ.
අපේ මාත්‍යගෙම වචනය. දැන් මොකද්ද දුකද සැපද? දුකයි කියලා බුදු කෙනෙක් සිද්ධා කරනද මොකද්ද සිද්ධා කරන්නේ? සිද්ධා කරන්න වෙන්නේ නිර්වචනයක් නැහැ නේද? ඒක නිසා දුකයි කියන වචනයමයි එතන සාපේක්ෂව ගැලපෙන්නේ. මොකද ඉන්නේ කෙනෙකුටනේ අනිත්‍ය දුක රහතන් වහන්සේ නෙවෙයි අනිත්‍ය දුක යමක් නිත්‍යද අනිත්‍යද කියලා දුක සබද කියලා ඉන්නේ කෙනෙකු. මේ අහන්න නැතුව වෙන මොකද්ද දැන්? දැන් එයමයි වචනේ. වෙන වචනයක් නැහැ. වෙන මොකද්ද කතා කරන්න තියෙන්නේ? සකස් වීම කියනකොට සකස් වීම නොදැකීමම නම් තමා කියන කාරණාව සකස් වීම කියන නිර්වචනේ අර්ථානික කෘත්‍යම නම් කෝණය සෝතාපන්න කෙනා වෙනකොට එයත් එක්ක නම් සිදු කරනත්ම කතා කරන්නේ ඒ කාරණාව සංකත පටිච්චසමුප්පන්න නම් ආයි දුකද කියන ප්‍රශ්නය එතන දෙන්නේ නැහැ.
එතකොට සාංඥාංශ මේ ගැටලුව එන්නේ දැන් එහෙමනම් ඇයි මේ
ගැටලුව එන්නේ
අපේ අනිත්‍ය නම් දුකයි කියන්නේ කියන එක. එහෙමයි
අපේ. ඔව් ඔව් අපේ මහත්තු ගැටලුව එන්නේ අපි දැන් සංකාර කියන කාරණාවත් එක්ක නේද අනිත්‍ය දුක හිතන්නේ. සමාය කියලා කතා කරන්න තියෙන්නේ මොකක් එක්කද?
සමා කියන්නේම දැන් මේ සංකාර භව නිසංස්කරණ
එතකොට දැන් මෙච්චර අනිත්‍ය දුක් කියලා කතා කරේ සංකාරකේ නිර්වචනයේ ඉන්නේ ද අපි තේරුම් ගන්න කි. සෝතාපන්න වෙනකොට සක්කාය දිට්ඨිය නම් දුරු වෙන්නේ. දැන් සංකාර කරන්න පුළුවන්. අපි සංකාර දාලම නේද
අනිත්‍යාර දාලා කියන්නේ සකස් වූ දෙයක් දාලා කියන අදහසද?
සකස් වීමක් නොවන නිසා තමයි සකස් ඉන්න කෙනා සකස් වීම කියන කාරණාව දන්නවා අහලා තියෙන. හැබැයි සකස් වීම කියන කාරණාව අනුපාදේ කියලා අපි කතා කරන එහා පැත්තට ගියා. එතකොට ඒ කතා කරන්නේ අපි මේ පැත්තේ ඉන්න. එතකොට අනුපාදේ කියන කාරණාව කතා කරනකොට ඒ තුල තියෙන කාරණාවත් අනුපාදයේ නොවනකොට තියෙන කාරණා දෙකක් අතර එහා පැත්තට යනකොට අනුපාදයේ පැත්තට යනකොට තමා කියන පුද්ගල භාවයක් තියනවද?
නැහැ. හියදෙන්නේ නැහනේ.
හියදෙන්නේ නැහැ. එහෙනම් දැන් අපිට කතා කරන්න තියෙන්නේ මොකක් එක්කද? ඔබම කතා කරා දුක කියන නිර්වචනේ හැර ලෝකේ වචනයක් කතා කරන්න තියෙනවද එතන?
ඒ දුක කියන වචනේ හැර කියන එක අන්න එතන තමයි පැහැදිලි. මාදීවන් හිතන්නේ එහෙමයි.
ඉන්න කෙනාට සපහෝ මෙහෙම කතා කරොත් අපි දුක කියන එක ඒ කාරණා ඒ කෝණයට කියම දුක කියන එක වේදේට දුකක් නෙමෙයිනේ.
පුද්ගලයෙකුට හම් වෙන දුකක් වෙන්න බෑනේ, විඳින දුකක් වෙන්න බෑ.
විඳින දුකක් නෙමෙයි. එතකොට බුදු කියන අනිත්‍ය දුක් අනාත්ම විග්‍රහ කරන්නේ සෝතාපන්න කෙනාටද පෘථග්ජන කෙනාටද?
පෘථග්ජන කෙනාට
බුදු කියන සිතිවි අනිත්‍ය දුකයි අනාත්ම කියලා. එතකොට ඒ කෝණයට තමයි බුදු කියන ධර්මයේ දේශනා කරන්නේ. එතකොට ඒ කෝණයට ගියාම මේ නිර්වචනේ අර්ථාන්විත කෘත්‍ය වෙනවා මිස දැන් ඒක අදාළ දනිත්‍ය දුක්ඛනාත්මයට කවුද අනිත්‍ය මොකක්ද අනිත්‍ය මොකක්ද දුක්ඛ මොකක්ද නැත් එයාට
ඔව් එයාට කියන එක යෙදෙන්නේ නැහැ.
මම මේ කතා කරන්නේ එයාට අපි මේක නිරවුල් කරගන්න. මොළි බුද්ධ වචනෙන් කියලා උත්තර ගන්න.
එහෙමයි.
එයාට නෙවෙන්නේ අනිත්‍ය දුක් අනාත්මයි කියන බුදුපෙන් සෝතපන්න කෙනාත් නෙවෙයි. අපිටනේ කියන්නේ. නේද? අපිට
කියන්නේ.
අපිට කියන්නේ. කොහොම අපේ පැත්ත අතාරින්. අතල්ල යන්න ඒ පැත්තට නික අපි බුදුපෙන් මොළි බුද්ධ වචනේ එක්ක පිටින් අපේ දෙයක් නැත්. ඊට පස්සේ බලන්න. එයාට ওই අනිත්‍ය දුක් අනාත්ම කියන එක ේදෙනවද?
නැහැ.
ඉතින් එහෙනම් එතනම හිතන්න දැන් අර ආපු ප්‍රශ්න එතනම හිතන්න දැන් ඉස්සලා ආපු ප්‍රශ්න. එයාට අනිත්‍ය දුක් අනාත්ම කියන එකත් එයාට කතා කරන්න ඉඳින්නේ අපිනේ කතා කරන්න පිටේක. එතකොට ඉන්න කෙනාට තමයි බුදු පෙන ශෝක
කියන්නේ.
එතකොට එයාට අනිත්‍ය දුක් අනාත්ම නැත්නම් මේ පැත්තේ ඉන්න අපිට නේද බුදු පෙන අනිත්‍ය දුක් අනාත්මයි කියන්නේ. කෝණේ සෝතාපන්න වෙනතන සකස් වෙන කෝණේක ඒ කරුණ මේ කරුණේ අනිත්‍ය දුක් අනාත්ම කියන කාරණාව තුල පිහිටනවා මිස එයාට අනිත්‍ය දුක් අනාත්මයක් හම්බ වෙනවද
නැහැ. හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒකෙමයි පිහිටන්න වෙන්නේ
නේද? පිහිටීම සංකත පරිසම්පන්නයේ එක එයමයි. එහෙමයි.
සමිනාද මෙතන මෙහෙම ගන්න බැරිද? මේ දැන් ඔය අපි කිව්වොත් දැන් අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ දුක්ෙන් පස්සේ දුක නම් ඒ දේ යමක් දුක නම් විපරණාමයටපත් වෙනවා නම් ඒක දේ තමයි අනාත්ම කියලා කියන්නේ ඔතන සීක්වන්ස් එකක් නේ මෙතන ප්‍රශ්නේ උනේ. ඇයි එහෙම සීක්වන්ස් එකක් කියන්නේ කියලා. එතකොට අපි ගත්තොත් චතුරාර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, ආර්ය සත්‍ය, නිරෝධ සත්‍ය කියන එක අපිට තේරෙන්නේ නිකන් 1 2 3 4 වගේනේ. එතකොට සමන්ට අවබෝධය වෙනකොට ඒ දෙකේ සීක්වන්ස් එක නැති වෙන්නේ, ඒකේ සීක්වන්ස් එක නැති වෙන්න එපායි. ඒ අවබෝධයක් ආව නම් අනිත්‍ය කියන එකේ අවබෝධයක් ආව නම් ඒ මොහොතේම පෙරපසු නොවි අනාත්මය අවබෝධ වෙන්න එපායි.
එහෙමයි.
එන්නේ අනේ එහෙම තේරුම් ගත්තොත් හොඳයි කියලා මට හිතෙන්නේ ස්වාමීන්
වහන්සේ. ඔන්න ඔය කාරණාව යොමු කරගන්න මම ඉස්සලා විග්‍රහ කරපු සෝතාපන්න කෙනාගේ පැත්තේ කෙනාට මම විග්‍රහ කරා. ඔය බුද්ධ පියන්වන්සේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන එකක් කියදෙනවද කියන එකට ඔන්න ඔය කාරණාව යොමු කළා බං. එකමද නැද්ද විග්‍රහද? විග්‍රහ දෙකක් ධර්මතාව එකමද නැද්ද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
එහෙමයි. දැන් මොකද්ද අපිට බලන්න දුක කියන කාරණාවේ කතා කරන්න තියෙන්නේ? අපි දුක නිරවල් කරගන්න යන්නේ අපි මේ පැත්තෙන්. ඒ පැත්තට ගියාම කොහොමද දුක පැනවෙන්නේ අනිත්‍ය දැක්කම? ඕක නෙවෙයිද ප්‍රශ්නය ආවේ? හිතන්න.
ඒක තමයි ස්වාමීන් වහන්සේ.
ඒක තමයි ප්‍රශ්නය. දැන් මම මෙච්චර විග්‍රහ කරපු එකත් එක්ක අපි ওই අනිත් කියපු මහත්ය කියපු එකත් එක්ක විග්‍රහ දෙකත් එක්කම බලන්න. ඒ පැත්තට ගියාම ඔය අනිත්‍ය දුක් අනාත්ම කියන එකක් තියෙනවද?
එයාට කියලා නැහැ. හැබැයි ධර්මතාවයේ කාණුගත වීම කියන තැන. ඒ කියන්නේ සයින්හන්ත මම එහෙම අහුවා. ඒ සංස්කරණ ස්වභාවය නැවතිලා නැහැනේ.
එහෙමයි.
අවිද්‍යා ප්‍රත්‍ය යෙදෙනවනේ.
එහෙමයි.
ඒ රහත් වෙනකන් අවිද්‍යා ප්‍රත්‍ය යෙදෙනවා. එතකොට ඒ කියන්නේ මේ සංස්කරණ ස්වභාවය කියන එක අර ඒ පටිච්ච සමුප්පන්න ආකාරයට යෙදෙනවා නේද? ඒ යෙදී අනේ යෙදීමමද එතකොට මේ දුක කියලා ඒ ආර්ය දර්ශනේ වෙන්නේ. ඒ
සෝතාපන්න කෙනාගේ කෝණයත් එක්ක කතා කරන්නේ
නේද? එහෙමයි. ඒකට කියන්නේ එහෙමයි.
අපි මෙහෙම විග්‍රහ කරගෙන යන්නේ ඒක මුල අපි ආපස්සට ගිහිල්ලා ඔතන තේමුද ඔහොම විග්‍රහ කරගෙන අපි එතන මේවා කරගන්න යන්නේ ඉතින් මම අපි මෙහෙම පදංගමු.
හොඳයි.
අපි මහත්තයෝ සංකාර කියනකොට මම හිතනත් වෙන ඉතුත් අසහ සංකාර කියනකොට අපිට සංකාර හම්බ වෙනවද? ලෝකේ ඉන්න කෙනාට සංකාර අපිට හම්බ වෙන්නේ සකස් වුණු දෙයක් නේද?
අපිට හම්බෙන්නේ සකස් වුණ දෙයක්. මොකද දෙයක් හම්බ වුණාට පස්සේ තමයි අපි සංස්කරණයක් ගැන කතා කරන්න හදන්නේ.
ඔව්. එතකොට සකස් වීම හම්බෙන්නේ සකස් වුණ දෙයක් හම්බුවේ.
එහෙමයි.
සකස් වුණ දෙයක් කියනකොට එතන ආයි සකස් වීම කතා කරන්න බෑනේ.
ඔව්. සකස් වෙලා ඉවරයි.
එතකොට සකස් වුණ දෙයක් කියනකොට ධම්මද නැද්ද කතා කරන්නේ?
ධම්ම.
ධම්ම කතා කරන්නේ. එන ආය අහනවා අපිට සකස් වීම කොයි විදිහකටවත් නිර්වෘත් කරලා විග්‍රහයක් කරන්න ආයෙන ධම්ම නේද?
එහෙමයි.
හිතන්න හොඳට. ධම්ම නේද ඉන්නේ?
ඒක ඔව් ඒක ෆයිනන්ස් තමයි අනිත්‍යයට පැහැදිලිවම ඔබanse ධම්ම කියලා අදහස් කරන්නේ දැන් මනසට අරමුණු වුණ ස්වභාවයක් නේද?
එහෙමයි.
මන ධම්ම. එහෙමයි.
එහෙමයි. ඒ කරුණක් ගොඩාක් ගැඹුරට නම් මේ සරල මේවා කතා කරන්නේ ඉස්සරහට යනකොට ප්‍රශ්න එන විදිහට ගැඹුරට යනවා. එතකොට ඔය දැන් මම එතකොට දැන් මෙතන තව තව ඒවා විග්‍රහ කරොත් වෙන වෙනම ගන්න එපා. මේ සකස් වීම විග්‍රහ කරගෙන යන්න හදන්න.
එහෙමයි.
එතකොට ධම්ම. එතකොට ආය අපි කිව්වොත් අපිට සකස් වීම හම්බෙන්නේ සකස් වෙන දෙයක් නේ හම්බෙන්නේ කියලා කියනකොට සකස් වෙන දෙයක් කියන ආය ධම්ම නේද?
එහෙමයි. ඒ කියන්නේ ලෝකය.
ලෝකේ. එතකොට අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? ප්‍රායෝගික අවස්ථා තමා කියලා පැනවෙන ප්‍රායෝගික අවස්ථාව.
එහෙමයි.
ප්‍රායෝගික අවස්ථාවේ පැනවීම මොකද්ද? අපි මහත්තුරු ධර්ණ මතයේ ඉන්න. ප්‍රායෝගික අවස්ථාවේ පැනවීම මොකද්ද? පැවැත්ම වූ පදනමේක ලෝකේ මඤ්ඤණාව.
එහෙමයි.
පැවැත්ම වූ පදනම
ප්‍රායෝගික ප්‍රායෝගික කියනකොට ලෝකයේ හම්බ වෙන්නේ
ලෝකය
කියන ස්වභාවයක් මිසක් ප්‍රයත්න කියන ස්වභාවය නෙවෙයි හම්බ වෙන්නේ.
හම්බ වෙන්නේ. අපි ප්‍රායෝගික අවස්ථාව කියලා කතා කරන්න තියෙන ඔන්න ඕකට නේද? මොකද්ද ඔය ලෝකයේ මඤ්ඤණාවක් නේද?
එහෙමයි.
එහෙමයි. එතකොට ඔය ලෝකයේ මඤ්ඤණාව කියන්නේ සකස් වුණ දෙයක්ද ධම්මයක්?
ධම්මයක්. ඒ කියන්නේ සකස් වෙලා ඉවරයි.
සකස් වෙලා ඉවරයි. එතකොට අයි සකස් වීමක් හම්බ වුණේම නැහැ.
නැහැ.
එතකොට ඒ කරුණු යෙදෙන්නේ මොකක් එක්කද? රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. ඒත් එක්ක මේ පංචින් ඒ ඒ ක්‍රියාකාරීත්වයත් එක්ක. ඊළඟට ඒත් එක්ක මනෝ සංචේතනනේ.
එහෙමයි.
අර සියල්ල පාදක වෙලා මනෝ සංචේතන.
එහෙමයි.
එතකොට මෙතන කතා කරන්න තියෙන්නේ දැන් ප්‍රපංච එක්කද නැද්ද?
ප්‍රපංච එක්ක.
ඔව්, තවත් දේවල් නෙවෙයි මේ සංස්කරණ චිත්තාකාරය. ඔව්. ප්‍රපංච කියනකොට චේතනාද නැද්ද?
චේතනා.
චේතනා. දැන් ලෝකේ අපිට ප්‍රවැත්මේක ගෝචර වෙන මඤ්ඤණාව චේතනාද නැද්ද?
චේතනා.
චේතනා. චේතනාව තුළ සකස් වීම මොකද්ද? අර ටිකද? රූප සංචේතන, ශබ්ද සංචේතනද?
නැහැ, නැහැ. සකස් වීම. සකස් වීම කියන එක තමයි අහුවෙන්නේ නැත්තේ නේද?
අහුවෙන්නේ නැත්තේ. ඒත් අපිට වෙන්නේ දැන් පොතන්ටද යන්න පුළුවන් සකස් වීම කියලා ඒ ටිකේ කතා කරන්න.
ඒ ටිකේ කතා කරන්න බැහැ. ඒ ටික කියනකොටම මඤ්ඤණාවනේ.
මඤ්ඤ. එතකොට මෙච්චර කතා කරපු ටිකයි ඔය චේතනාවට සකස් වීම කියව තරිද වැරදි?
වැරදි.
වැරදි. අපි මාතෝ එහෙනම් අපි කොතනකවත් සංකා සකස් වීම කියන කාරණාව අපිට සකස් වුණ දෙයක් කියලා විග්‍රහ කරගෙන ධම්මයක විග්‍රහයකට යනවා මිස සකස් වීම කියන එක හම්බ වෙන්නෙම නැහැ නේ ලෝකෙින් කෙනාට.
එහෙමයි. හම්බ වෙන්නේ නැහැ.
අපි ධර්මයේ අහද්දී මේ සකස් වීම දකින්න නම් අපි අහලා තියෙන ඕහිතෝ සෝතෝ ධම්මං සුනාතෝ සුත්තා ධම්මං ධාරේති මේ අහිම තුල දරා ගන්න දේ තුල ධම්මං ධම්මා නම් අත්තං උපපරික්කති. ඔන්න ඔය විග්‍රහය තුල තමයි ධර්මයේ අහන්නේ. එතකොට අපිට ඇහෙන ධර්මයක් පිට ධර්මයේ ඇහෙන අවස්ථාවේ අපි කොහොමද මේ ප්‍රායෝගික අවස්ථාවට යොමු වෙන්නේ? ප්‍රායෝගික අවස්ථාවට යොමු වුණොත් නේද සකස් වීම කියන කාරණාව දකින්න පුළුවන්.
එහෙමයි.
එහෙමයි. එතකොට කොහොමද මේ අවස්ථාවේ අපි ප්‍රායෝගික අවස්ථාවට යොමු වෙන්න පුළුවන් ඇහෙන ධර්මයක්? ප්‍රායෝගික අවස්ථාව අපි කොහොමද අපි ඇත්තටම මේ කොයි කාරණාව තුල ධර්මයක් මේ ප්‍රතිපදාවට අනුගත වෙන්න නම් මේ කාරණාව දකින්න නම් අපි ප්‍රායෝගික අවස්ථාවට අනුගත විය යුතුම නේද?
එහෙමයි.
එහෙම. කොහොමද අපි ප්‍රායෝගික අවස්ථාවට අනුගත වෙන්නේ? ඇයි ඒක නොවෙන්නේ? කියන එකත් එක්ක විග්‍රහය චුට්ටක් කරොත් අපිට.
ඔව්. ඒක ෆයිනන්ස් දැන් ඒකත් එක්ක බලනකොට දැන් ඒ ප්‍රායෝගික අවස්ථාවට අනුගත වුණා නම් අර සකස් උන දෙයක් හම්බ වෙන්න බැහැ. ඒ කියන්නේ මඤ්ඤණාවක් චේතනා ස්වභාවයකට යන්න බැහැ. හැබැයි චේතනා ස්වභාවයකට ගියේ නැත්නම් අපිට ප්‍රායෝගික නැහැ.
එහෙමයි.
දැනගන්න විදිහක් නැහැ
නේ.
ගෝචර නැහැ නේ.
ගෝචර නැහැ.
එහෙමයි. අර තව ඉදිරිය විඥානයකට අහු වෙලා නැහැ නේද?
නැහැ. එහෙමයි. එතකොට අපි මහත්තයෝ අපි තුල හැම මොහොතෙම සකස් වීමක් එක්ක අපි චේතනාවකට ලෝකේ මඤ්ඤණා තුල යන්නේ මොකක් එක්කද? රූපණ විදීම් දැනීම හඳුනා ගැනීම එක්ක නේද?
එහෙම
මොනික බුද්ධ වචනේක අපි දරන මතයක් තියෙනවා නේද? රූපණේ නම් ක්‍රියාවකි රූපණේ හෙව්වහම ලැබෙන්නේ නැහැ ඉතර වෙනවා.
එහෙම.
එහෙමයි. නේද? රූපණේ නම් ක්‍රියාවක රූපණේ ක්‍රියාව වේවමල ඕක හරියටම ලැබෙන්නේ හරියටම හරිද ඕක
නැහැ ඒ කියන්නේ
ඒ වෙනද ඒක මතේ දරනවනේ ඔබ
ඔව් ලැබෙන්නේ නැහැ කියන්නේ ආපහු කර ලැබෙනවා කියන එකම අර එතනත පැත්තක් වගේ ඉන්නේ
නැහැ මම එහෙම පැත්තකුත් නෙවෙයි ඒකත් සරලයි ඒකත් සරල කාරණා මම එහා කාරණාවක් කතා කරන්නේ අපි මේ බැලුවේ රුප්පණ විඳීම් දැනීම් හඳුනා ගැනීම හොයනකොට මේ සියල්ල ක්‍රියාවක්නේ. මේ සියල්ල ක්‍රියාවක්නේ හොයන්න ඕනේ, හම්බ වෙන්නේ නැහැ. එහෙම එකක් නේද අපි දරන්නේ?
එහෙමයි.
ඔව්. එතකොට මම එතන ඔබෙන් අහනවා. විඳීමකින් හඳුනා ගැනීමකින් දැන ගැනීමකින් තොර රුප්පණයක් කතා කරන්න පුළුවන්.
බැහැ.
හැබැයි රූපනේ වෙනම කතා කරනවද නැද්ද දේශනා?
කතා කරනවා.
කතා කරනවා නේද?
රූපනේ
වෙනම කතා කරනවා නේද?
එහෙමයි.
රූපනේ නමුත් විඳීම දැනීම හඳුනා ගැනීම දැන ගැනීමකින් තොරව රූපණයට තාත්තික පදනමක් යෙදෙනවා. ඉතින් හිතන්න මේ කතා කරන මේ සංස්කාර විදහාස කරගන්නේ විනෝම රූපණ දැනීම මොකවත් නෙවෙයි ඈ.
එහෙමයි එහෙමයි. ඒ තාත්තික පදනමක් කියෙදෙන්නේ නැහැ.
විඳීම දැනීම දැන ගැනීම හඳුනා ගැනීමෙන් තොරව රුප්පණයට තාත්තික පදනමක් යෙදෙනවා
නැහැ.
හැබැයි රුප්පණේ වෙනම කතා කරනවද නැද්ද?
කතා කරනවා.
මොකද හිතන්නේ ඒකත්? රුප්පණේ නම් ක්‍රියාවක් රුප්ප ඒ වගේම රුප්පණේ නම් ක්‍රියාවක් ඒ ක්‍රියාව ලැබෙන්නේ නැහැ. ඉතර වෙනවා. අද අපි දරන විග්‍රහයෝ.
එහෙමයි.
මේ මාසය බුදුපියාණන් සම්පලබ්බියමානෝ කිව්වෙත් ඕකට කියලා අපි සසඳනවද නැද්ද?
සසඳනවා.
රූපණේ කියනකොට රූපය එක්ක රූපී බව ඉක්මවීමයි.
recording in progress.
මොනවගින්ද රූපණේ වෙන්නේ කියනකොට තමයි ඔන්න ඔය කාරණා ටික දෙන බඩගින් සිිතනේ උනේ.
එහෙමයි.
එතකොට මම අහනවා. එතකොට මෙව කාටද?
ඒ වා අපට අර ඒක තේරුම් ගන්න අර්ථය බස් කරගන්න
අදහසක්
රුප්පණ කතාව නෙවෙයි නේද සයින්
නෙමෙයි. ඔව්. එතකොට ඒව කාටද?
ඒව පෘථග්ජනයට.
ඔව් තමයි. ඒව තමයිනේ.
තමයි. එහෙමයි.
එතකොට ඒව රුප්පණයට අදාළ නැහැ. රුප්පණයට ඒව තේරුම් ගන්න නම් ඒවක් කියන්නේ එතනම කියලා ඉවරයි නේද අනිත් පැත්තෙන්. රුප්පණයට තාත්තික බවක් යෙදෙන්න පදනමක් යෙදෙන්න විඳීම දැනීම හඳුනා ගැනීමක් ඕනේ නැහැ කියලා.
එහෙමයි.
කියලා ඉවර. ඉතින් මේ විග්‍රහය වැරදිනේ එතකොට. ඒව ඕනේ නැහැ
කියනවනේ. ආ. ඔව්. සයින්හන්ස එක බං මේ විදිහට ඇහුවා තව ටිකක් ඔය අදහස තේරුම් ගන්න. දැන්
අපි
ඔව්. දැන් අපි අර නිරෝධය නැත්නම් අනුස්පාද වචනය දුන හටගෙනම නැති ස්වභාවය ඒකනම් යථාභූත ස්වභාවය. හැබැයි මෙතන මේ හට ගන්න ගතියක් කියදෙනවා.
එහෙමයි.
මේ හැබැයි මේ හට ගන්න ගතිය කියන එක කතා කරන්න බැහැ. අර දැනීම් දැන ගැනීම එහෙම නැත්නම් ඒ හට ගත්ත ස්වභාවයක් නැතුව කතා කරන්න බෑ. ඒ කියන්නේ මොකද්ද හටගත්තේ කියන්නේ නැතුව හට ගැනීම විස්තර කරන්න බෑ.
එහෙමයි.
විස්තර කරන්න අපිට හටගත්ත දෙයක් අවශ්‍ය වෙනවා.
අවශ්‍ය වෙනවා. හැබැයි විඳීම දැනීම හඳුනා ගැනීම නෙමෙයි රූපණේ කියන්නේ.
එහෙමයි. ඒ කියන්නේ හටගත්තු දේ නෙමෙයි හට ගැනීම කියන්නේ.
හට ගැනීම. එතකොට රූපණේ කියන කාරණාව විනම කතා කරන්න පුළුවන් වුණා රුප්පණේ කියන කාරණාවට පදනමක් තාත්තික බවක් යෙදෙන්නේ නැහැ නේද? විඳීමක් දැනීමක් හඳුනා ගැනීමක් නැතිව.
එහෙමයි.
එතකොට අපි දරන්නේ මොකද්ද? රුප්පණේ විඳීම හඳුනා ගැනීම දැන ගැනීම කියලා මෙවුවා පදනමක් ප්‍රත්‍ම නැති ක්‍රියාවන්‍ය කියන එක නේද දරන්නේ? රුප්පණේ විඳීම රුප්පණේ විඳි රුප්පතිනේ. හරිම විඳින රුප්පති අපි මේ රූපණේ කියලා දාගන්නේ ඒ ඒකට තාත්තික බවක් යෙදීමක් එක්කනේ.
එහෙමයි එහෙමයි.
රූපණය විඳීම දැනීම දැන ගැනීම කියලා මේවා පදනමක් නැති ක්‍රියාවන්‍ය. මේකනේ අපි දරන්නේ පදනමක් නැති ක්‍රියාවන් නේ.
එහෙමයි.
අපි මම ඔබෙන් අහනවා ඒ ක්‍රියාව මම ඔබෙන් අහනවා ඒ ක්‍රියාව පැවැත්මක් නෙවෙයිද? සකස්සියමට යන්නේ වෙන මොකුත්
වෙන්නේ.
ඒ ක්‍රියාව ප්‍රවැත්මක් නෙවෙයි.
ප්‍රවැත්ම.
ක්‍රියාව විතරක් කතා කරොත් අපවැත්මක් නැද්ද?
ප්‍රශ්න. එක සයින්හස දැන් අර අර කිව්වා වගේ දැන් ඒ ක්‍රියාවෙන් සකස් වුණ දේවල් නැතුව අපිට ක්‍රියාව කියන එක අඳුර ගන්නත් බැහැ. හැබැයි ක්‍රියාව කියන එකේ සකස් වුණ දේවල් අදාළත් නැහැ.
එහෙමයි.
ඒ වුණාට දැන් මේ දැන් ඔය අපි ඒ අනුත්පාද නැත්නම් නිරෝධ කියන ස්වභාවයට එනකන් ක්‍රියාව කියන ස්වභාවයක් කියදෙනවා.
එහෙමයි.
ඒ ක්‍රියාවෙන් සකස් වෙන දේවලත් ඒවත් පියදෙනවා.
පියදෙනවා. අපි දරණ එකත් එක්ක බලන්නේ. අපි දරණ එකත් එක්ක
එහෙමයි. එතකොට අපි මේ කතා කරන්න හදන්නේ සමහර විට මේ ක්‍රියාව පියදෙන්නේ නැති ස්වභාවයක් ගැන.
අපි එහෙම් පිටින්ම කතා කරන රූපණේ ක්‍රියාවක්නේ, විදිම ක්‍රියාවක්නේ, දැනගැනීම ක්‍රියාවක්නේ. මේ දැනගත්ත දේ නෙවෙයිනේ දැනගැනීම කියන්නේ. හඳුනාගත්ත දේ නෙවෙයිනේ හඳුනාගැනීම කියන්නේ. ඒක ක්‍රියාවක්නේ. ඒක නුඹට ලැබෙන්නේ නැහැ, ඊතර වෙනවනේ.
එහෙමයි
එහෙමයි. ඒ විදිහට පිට අපි ඉස්සලා ඉව නිතර උත්තරයි අපි ඒක පාරම දරා ගන්න ඇස්සේ. එතකොට බලන්න ක්‍රියාව විතරක් කතා කරනකොට ක්‍රියාව ක්‍රියාවට විතරක් ඈ ක්‍රියාව කියන කාරණාවට ප්‍රයත්නක් තියෙනවද නැද්ද? මෙතන ප්‍රයත්න කියන්නේ පුද්ගලෙක් එක්ක නෙමෙයි කතා කරන්නේ ක්‍රියාව විතරක් එක්ක ඈ.
එහෙමයි. ඒ පුද්ගලෙක් යෙදෙන්නේ නැතු ක්‍රියාවට ප්‍රයත්නක් තියෙනවා.
ක්‍රියාවට ප්‍රයත්න. දැන් සෝතාපන්න කෙනාට අනිත්‍ය සංකත සංකත පරිසම්පන්න මොකක්ද?
ක්‍රියාව.
ඔන්නෝ ක්‍රියාවනේ මම.
එහෙමයි එහෙමයි. ආ එතකොට ඒක ඒ මට්ටමේදී ඒක දුකයි. ඒ කියන්නේ
අපි
ඒක පුද්ගලයාට දුක නෙවෙයි. එහෙමයි එහෙමයි.
ආ නෙමෙයි. දැන් දුක ගැන අයි විස්තර කරන්න ඕනේද?
එහෙමයි එහෙමයි. ඒ එකන්නේ එහෙම කිව්වොත් දැන් අනුස්පාද ස්වභාවය කියනකොට අධ්‍යාවතිය දෙන්නේ නැති මට්ටමක් නම් ක්‍රියාව කියන කතාවකුත් අදාළ නැහැනේ.
අදාළ නැහැ.
ඔව්. හැබැයි මේ සෝතාපට්ටි ඉඳන් අපි හිතමු රහත් වෙනකන් ක්‍රියාව කියන එක ඒක යෙදෙනවා.
යෙදෙනවා.
ඔව්. එතකොට ඒකමයි දුක.
දුක.
ඒක හැබැයි පුද්ගලයෙකුට හම්බ වෙන දුක නෙවෙයි.
නෙමෙයි.
මේ මේ අර අනුස්පාද ස්වභාවයත් එක්ක බලනකොට ඒක
බලන්නේ එහෙම ඕනේ එකණියාගේ ඕනේ මේ ක්‍රියාව දැකීම නෙවෙයි ඕනේ අනුස්පාද ස්වභාවය කොහොනේනි
එහෙමයි එහෙමයි
එහෙමයි
ඒක ඔව් පැහැදිලි වගේ අපි බලමුද සායනහත් අපේ ප්‍රශ්නේ මතකලේ අසංක මහත්මයාට තව අහන්න තියනවාද කියලා අසංක
ඔව් නම් ටිකක් පැහැදිලි වුණා මේ අර ඒ එතනින් තමයි අර ක්‍රියාව ක්‍රියාව ප්‍රවෘත්ති ගැන තමයි ටිකක් පැහැදිලි වුනේ. දැන් නම් ටිකක් පැහැදිලි.
ඔව් ඔව්. ඒ කියන්නේ හිතන්න දෙයක් තියනවා. දැන් විමසන්න දෙයක් තියනවා නේද?
තියනවා දැන් තියෙනවා. ආත්ත බොහෝ හෙල්ටි දැන්.
අපි එතන මුලදීම දැන් අපි මුලදීම දානවා දරන දෙයක්නේ අර විදියට ඒක ක්‍රියාවක්නේ. හතර වෙන මේ ලැබෙන්නේ නැහැ නේද? ඔව් ඔව් ඒක හරි. ඒක ලෝකේ ඉන්න කෙනාට හරි. හැබැයි ක්‍රියාව අපි එතන දකින්නේ ඉදුනේ නෑ. ඒක නිසා ඔන්න ඔය අරක දරාගෙන. කියන්න තව කවුරු හරි මොකක් හරි
සාමින්වහන්ස ඔබ වහන්සේලා අර ක්‍රියාව ක්‍රියාව කියලා එතන අදහස් කරන්නේ මම මේ පැහැදිලි කරගන්න හින්දා මෝඩකම ඉඳගෙනමයි ප්‍රශ්නේ අහන්නේ සමා වෙලා කියලා දෙන්න සාමින්වහන්ස. ක්‍රියාව ක්‍රියාව කියලා අදහස් කරන්නේ සැකැස්සුන දේ නෙමේ සකස් වීම කියන එකද සාමින්වහන්ස?
නැහැ අම්මා සංකත පටිච්චසමුප්පන්න කෝණයට ගෝචරත්වය. මොකද්ද හිතන්නවත් පුළුවන්? හිතන්නවත් පුළුවන්? සංකත පටිච්චසමුප්පන්න කෝණයට ගෝචරත්වය අපි පැත්තෙන් ගෝචරත්වය කියන වචනයකට පුංචි විග්‍රහයක්වත් දාන්න. සංකත පරිසම්පන්න මොකුත් නැද්ද? ඉතින් මොකුත් නැත්තම් සෝතපන්න කෙනා රහත්නේ. සෝතපන්න කතා කරන්නේ නැහැ.
එහෙමයි. ඒ සංකත පටිච්ච සමුප්පන්න නැත්තම් අනිත්‍ය ඔය හැම වචනෙම ඕකට නියෙදෙන්නේ.
ආ.
ඒ ගතිය, ඒ ස්වභාවය.
ඒ කෝණයට ක්‍රියාව දාන්න ක්‍රියාවට සංකත පටිච්ච සමුප්පන්න දාන්න එපා.
එහෙමයි. ඒ කියන්නේ අපි පටිච්ච සමුප්පාදයේ කිව්වත් හරි දැන් සයනක්. ඒ කියන්නේ රහත් වෙනකම් පටිච්ච සමුප්පාදේ තියෙනවනේ.
එහෙමයි.
සමුප්පාදෙත් අනිත්‍යයි.
සංකප්පය පරිසම් එහෙම ඒ වෙන කතා කරා ඔව් අරම
එහෙම ඔව් දෙයක් කරගෙන ගන්නත් බැහැ ඒක දැන් අපිට ඔක
කතා කරන්නේ නැහැ ඒක දෙයක් කරන්නේ ඒකයි මං කිව්වේ අනුපාද නිරෝධය කතා කරද්දී ඒ තුල පිළිලා කතා කරන්න යනවා මිස ඒ තුල පිළිලා කියන්නේ අපි මේක සුතානි රවුල් කරගන්න විතරයි ඈ ඒ අපිට විග්‍රහණි රවුල් කරගන්න මිස ඒ කොනේට යන්න නෙවෙයි ගිහිල්ලා කතා කරන්න බෑනේ කොහොමද එතකොට ඒ වගේම ඔන්න ඔය කතා කරන්න හදන කාරණාත් ඒ පැත්තේ ඉඳන් කතා කරන මිස මූලික බුද්ධ වචන බුදු පැනස කියපු ප්‍රමාණ ඉක්මවන්නේ නැතුව ඒ කතා ඒ එතනට ගිහිල්ලා කතා කරලයි
එහෙමයි අම්මාට ඒකද අපිට දැන් මෙතන මේ මට මේ සූත්‍රවල දැන් අනිච්ඡං කියන එක වෙනමයි දෙන්නේ යදනිච්ඡ යමස් අනිච්ඡයනම් කියන එකත් එක්කමයි මේ සූත්‍රවල හම්බ වෙන්නේ
එහෙමයි
දනිච්ඡං සම්දුක්ඛං ඒ යමස් කියනකොට ඔන්න ඔය ස්වභාව ඒ කියන්නේ හටගත්ත දේට යන්නේ නැතුව
එහෙමයි
උපන්න ගතිය සංස්කරණ ගති
එහෙම
අන්න ඒ ස්වභාවයෙන්ම දැන් ඒ මට්ටමේදී ඒක දුකක් නේද? ඒ කියන්නේ මොකද ඒක නැවතිලා නැහැනේ.
නැවතිලා නැහැම. අපේ මහත්තයෝ යදනිත්තන් සම්දුක්ඛං කිය බුදු කියන ශ්ලෝකයේ ඉන්න කෙනාට එතකොට යමක් කියලා විග්‍රහය දුන්නේ අනිත්‍ය බුදු කියන අනිත්‍ය කියන කාරණා විග්‍රහ කරලා. හැබැයි අතනට ගියාම එහා පැත්තට ගියාම අය යදනිත්තන් කියලා එකක් එනවද?
නැහැ.
එයාට අනිත්‍ය දුක්ඛනාත්ම කියලාවත් දෙයක් නැතිකොට අනිත්‍ය දුක්ඛනාත්ම කියලා අපි මේ දරණ විග්‍රහයවත් නැති වෙනකොට අය යමක් කියලා එකක් කියදෙනවද?
එහෙමයි සංඥාවත්. ඒ වුණාට ඒ සංස්කරණ ස්වභාවය කියන එක දැන් අර නිරෝධයත් එක්ක ඒක නැවතිලා නැහෙනේ.
අපි මාත් සංකතයි පටිච්චසමුප්පන්නයි මේ සංස්කරණය කියලා අපි කතා කරන ධර්මතාවය.
ධර්මතාවය.
එහෙමයි.
එතකොට ඒ ධර්මතාවයේම දුක්ඛ ස්වභාවයක් නේද ඒකට?
ඒ ධර්මතාවයේම දුක්ඛ ස්වභාවයේ ඇයි කියන ප්‍රශ්නය આવොත් ප්‍රශ්නයක්ම තමයි. හිතලා බලන්න දුක්ඛ ස්වභාවයේ ඇයි කියන ප්‍රශ්නේද නැවි ඒ ධර්ම ස්වභාවය සංකත පටිච්චසමුප්පන්නයි නම් ඇත්තටම ඉතින් ලෝකේ දුක කියන වචනේ නෙවෙයි දෙයකට පාවිච්චි කරන්න තියෙන්නේ.
එහෙමයි
දුකම නෙවෙයි දෙක
ඔව් කියන්නේ අපිට ලෝකෙටයි වචනයක් පාවිච්චි කරන්න වෙනවා
ලෝකේ අවසානම වචනේ නෝක
එහෙමයි එහෙමයි
නේද ආකිටිනිකම් වචනෙකුත් මේ ගොරෝසු වචනයක් නේ මේක විග්‍රහ කරගන්න ඕනිම නැති ඉපාම කරපු වචනේ නෙවෙයි දුක
ඔව්
ඒකනම් අර කෝණයට ඒ කෝණයට ධර්මතාවයට විග්‍රහය දෙන වචනය වෙන ශෝක වචනයක් දෙන්නද?
එහෙමයි. ඒක දැන් අර ඔව් අපි දුක කියන එක
දුක එතන දුක කියන්නේ අපේ මාත්‍ය බුදු කියන්නේ දුකක් තේරුම් කරන්න නෙවෙයි යන්නේ. හදන්නේ. එතන දුක කියන නිර්වචනය දාන්නේ දුකෙන් ඈතර වෙන්න එන කෙනාත්ම බුදු පෙන්ස් මේ ධර්මයේ කියන්නේ.
එකකින්
ඉතරම කෙනාක් මේ ධර්මයේ කියන්නේ එතකොට ඒ නිර්වචනයම යොදන්නේ නැතුව ඒ නිර්වචනේ අර්ථාත්මක කෘත්‍යම නම් බුදුරුවෙගේ ධර්මයෙන් පෙන්වන්නේ වෙන මොකද්ද යොදන වචනේ දුකින් ඉතර වෙන්නේ එන කෙනාක් නම් බුදු පියන්නසේ ධර්මයේ කියන්නේ බුදුර ලෝකේ පහළ එතකොට කෙනෙක් ඉන්නේ දුකින් අත් මිදෙන්න නම් ධර්මයේ කියන්නේ දුක ගැන දන්නේ නැති කෙනෙකුට දුකින් අත් මුදවන්න නම් ධර්මතාවයක් නිසා නම් දුක කියන කාරණාව පැනවෙන්නේ දුකෙන් ඈතර වෙන්න ධර්මයේ කියලා ඒකේන දුකෙන් ඈතර වෙනකොට ඒ දුකම කියන නිර්වචනේ අර්ථානිත කෘත්‍යම නම් ධර්මයෙන් පෙන්වන්නේ වෙන මොකද්ද කතා කරන්න ඕනි වචනේ කියලා හිතලා බලන්න ඒ වචනේම නෙවෙයි ඒ වචනේම විතරක්ද ඒ කෘත්‍යමද නැද්ද උනේ දුක කියන කාරණාවේ මිදීමේ කෘත්‍යමද නැද්ද උනේ
නහස සමාවෙන්ද අනුත්පාද බවට සාපේක්ෂව මේ දෙයක් කරන එක නෙමේ සංකත පටිච්ච සමුප්පන්න බවම කියන එකට නිර්වචනය තමා දුක කියන එක නේද උපවාසය දහස් කරන්නේ
එහෙමයි අම්මා එහෙමයි
එතකොට ස්වාමින්වහන්සේ මට ඒකව තව පොඩි ප්‍රශ්නයක් කරනවා මේ දෙයක් වූ විග්‍රහයකින් තොරව අනුත්පාද බව කියන පැත්තට ලෝකෙ පැත්තෙන් මේ අනුත්පාද බවට සාපේක්ෂව මේ සංකත පටිච්ච සමුප්පන්න බව කියන එක වෙනවනේ. ඒ ඒකම දුක නම් ඒ එක්කම බුදුහාමුදුරුව දේශනාවල ඇයි ස්වාමින් වහන්ස යුදලා තියෙන්නේ විපරිණාමී අඤ්ඤතාභාවි කියලා. දැන් එහෙම සූත්‍ර 10කම හම්බෙනවා චක්කුම් වික්ඛවේ අනිච්ඡන් විපරිණාමී අඤ්ඤතාභාවි. එතකොට මේ අනිච්ඡන් කියන වචනේ නිච්ඡන් කියන වචනේ එක්ක තමා සාමින්නාස බුදුහාමුදුරුව යොදලා තියෙන්නේ අවපරිණාම ධර්ම කියලා. නමුත් මේ අනිච්ඡන් කියන වචනේ එක්ක හැමතිස්සෙම බුදුහාමුදුරුව ඇයි යොදලා තියෙන්නේ සාමීන් වහන්ස විපරිණාමිනෝ අඤ්ඤතාභාවී කියලා. ඒ පද දෙකේ අදහසත් අනුත්පාද බවට ඒ කියන්නේ ලෝකේ ඊතර වෙන දෘෂ්ටි කෝණයෙන් ඔබ වහන්සේට හැකි ආකාරයෙන් විස්තර කරන්න අසන්නාට තේරුණත් නොතේරුණත් ඔබ වහන්සේ විස්තර කරන දෙන මෙන් ඉල්ලා සිටිනවා. තේරුවන් සර්.
අම්මා හොම ඉන්න. අම්මා දරන්නේ මොකද්ද මේ කාරණාවත් එක්ක? ඒක එහෙම නොවෙන්නේ ඇයි කියන එක බුදු දන සීමේ විස්තර කරද්දී මේ කතා කරන එකත් එක්ක කියන එක.
ඔව් ස්වාමිනාද මම අදහස් කරන්නේ බුදුහාමුදුරුව අනිච්ඡත් එක්ක විපරිණාම අඤ්ඤතාභාවි යෙදුවේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ ඒක. ඇයි එහෙම යෙදුවේ අනිච්ච එක්ක විපරිණාම අඤ්ඤතාභාවි යෙදුවේ ඇයි? දෙයක විපරිණාමයක් නෙමෙයි. දෙයක වෙනස් වීමක් නොවන බව තේරෙනවා. එහෙමනම් ඇයි බුදුහාමුදුරුවෝ අනිච්ච එක්ක අනුත්පාදයට සාපේක්ෂව සංකත අනුත්පාදයට සාපේක්ෂව සංකත පටිච්ච සමුප්පන්න බව තුලම දුක තියෙනවනම් ඒකටම කරන තව විග්‍රහයක්ද විපරිණාමාඤ්ඤතාභාවි? එහෙමනම් ඇයි බුදුහාමුදුරුවෝ වචන තුනක් කියදුවේ ස්වාමීන් වහන්සේ? ඒක වචනෙන් නවත්තන්න තිබ්බනේ. දැන් මට හිතෙන්නේ මේ එකම අනිච්ච අදහසෙන්මයි මට තේරෙන්නේ විපරිණාම කියන එක. මොකද පරිණාම, විපරිණාම, අවපරිණාම කියන වචන තුනක් හම්බෙන මට අනිච්ච කියන අදහසෙන්මයි විපරිණාම අඤ්ඤතාභාවි තේන්නේ. එහෙනම් ඇයි බුදුහාමුදුරුවෝ අපේ හාමුදුරුවනේ තුනක් කියුවේ, වචන තුනක් කියදී ඔබ වහන්සේ? මන් දන්නේ නැහැ ඔබ හාමුදුරුවනේ. ඔබ වහන්සේ මට තේරුම් කරලා දෙන්න හාමුදුරුවනේ. සමා වෙන්න.
රවිස එහෙනම්ද?
එහෙමයි අපේ හාමුදුරුවනේ.
මොකද හිතෙන්නේ?
ඒක මං හිතන්නේ ස්වාමීන් වහන්සේ තුමියන්ගේ ප්‍රශ්නේ. මං හිතන්නේ අර දැන් එක එක පුද්ගලයන්ට ගෝචර වෙන ස්වභාව වෙනස්නේ.
දැන්
ඒ අර එක එක මං දන්නේ ප්‍රඥාමත්තම් හරි මොනවා හරි ඒ සමන්ට වැටහෙන්නේ මෙතනින්. හැබැයි ඒ වැටහෙන තැන් එක එක්කෙනාට වෙනස්. එක පුද්ගලයෙකුට කියන දේ තව පුද්ගලයෙකුට ඒ අදහස ගෝචර නෑ. එතකොට එයාට වැටහෙන මට්ටම. හැබැයි මේ එකම ධර්මතාවය
එහෙම
අවබෝධ කරන්න තියෙන ධර්මතාවය එකමයි. ඒ වුණාට අර ඒක ආකාරයෙන් ඒක ඒ පුද්ගල ගෝචරත්වයට විස්තර කරනවා කියලා තමයි මට හිතෙන්නේ ගැඹුරට යනකොට. එහෙමයි.
අම්මා අර විග්‍රහ තුනක් අහන එකත් එක්ක අපි සර් මොකද හිතන්නේ?
ඒක ඉතින් එතුමිය කියන එක ඒ කියන්නේ හරි කියලා මට හිතෙන්නේ. මොකද ගැඹුරට ගිහාම ඔක විග්‍රහ තුනක් වෙන්නේ නැහැ තවදුරටත්. ඒ කියන්නේ අපි අනිච්ච කිව්වත්, පටිච්ච සමුප්පන්න කිව්වත්, සංකත කිව්වත් ඔය හැම වචනෙම එකම ධර්මතාවය තමයි. ඒ වුණාට ඒවයි සියුම් වෙනසක් තියෙන්න ඕන නැහැ. සම්බුදුරජාණන් වහන්සේ වෙනස් වචන පාවිච්චි කරන්නේ නැහෙනි. හැබැයි ඒක අර අවබෝධයට යන්න කෙනෙකුට ඔය එකක් ඇති.
එහෙම
කියන වගේ එකක් වන්ද. හිතෙන්නේ එහෙමයි අපේ හැඳුරු.
ඒ අම්මා අහන ප්‍රශ්නේ තමයි අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න විග්‍රහ තුනක් යොදන්නේ කියන කාරණාව නේද?
ඇසාමින් නහන්ස අනිත්‍යයි විපරිණාමී අඤ්ඤතාභාවී කියන්නේ ඇයි කියලා. ඇයි එහෙම වචන එහෙමයි ඒ වචන තුනයි මං අදහස් කරේ ස්වාමින් වහන්ස.
ඒ වචනේ පොතන්ත යොදන්නේ ධම්ම කෙඩි කෙඩි. ඔව් අම්ම කියන්න.
සමාවෙන්න මාව ඇහෙනවද? ස්වාමීන් වහන්ස දැන් ඇහෙනවද මගේ කතහඬ?
ඔව් පොඩ්ඩක් අනිත් අය බාධා කරන්න එපා මේ දෙන්න කතා කරලා ඉවර වෙනකන්. මොකද මම කතා
කරන්නේ.